아니, 그 신수야.
어, 그래?
Order, please. Karaka Sabha Varta Piliganvima Balashakti Pilimanda Anchika Adikshana Karaka Sabhave Vidiribalaha Puranjini Balashakti Pilimanda Karaka Sabhave Vartava Eki Karaka Sabhave Sabhavati Garu Chandigma Gamage Mahata Vithin Piliganvima
Stuti Kata Garu Kathanayakathumani Balashakti Pilimanda Anchika Adikshana Karaka Sabhave Vartava Idiripat Karimata Balaporottu Wenawa Balashakti Pilimanda Anshika Adhikshana Karaka Sabhave Vidiribala Ha Purnarjana Balashakti Pilimanda Anukaraka Sabhave 2018 2027 Vidiri Utpadana Pulukirime Dirghakalana Salasma Pilimanda Vartawa Mama Idiripat Karanawa Ekama Mehi Nirdesha Ewagema Idiri Katayutu Salasma Pilimandawa Mema Garu Sabhawa Danuwat Kirima Sandaha Anukamitiwe Sabhapati Garu Ashu Marasinghe Mathyumata Mama Aradhana
What? No, ek bhai, ema samanya bhai, you had to do that, you know.
No. Oh. Dahata tissata vartawata anuwa idiredi kuda jala vidili balagara e wagema surya kosha adala aashita balagara e wagema jaiva bala jaiva shakti balagara Evagema Indana Ashis Balagara, Evagim LNG Balagara, Atulu, Sialuma Balagara, Welta Anua, Dedas, Tisata, Tisata Dakwa, May come to a Varta Vidipatkan Natara, and Nirdeshi Vashin Vidilibala Bunaji, Bashakanu come to Varta, Dedas, Dada, Dedas Tisato. Utpadan Pulkiri Matirkan Sasma, some Mandin Pathakan Nidasha, Itipat Karinadi Rajan Dekatara, Dupar Shika Gusimata, Kriat Makalutu, Viaputilesa, Dedas the Hard, Dedas the Sata, Vitrupadan Pulkiri Matirkan Salusumehi, Vasara, Dedas Viseke Sita, Dedas Visia Dakwa, Laisukata, Drava Sabavika Vayu, Vitilipalagara, Ebat LNG, Handraganata, Athara. Raja Dantama, Japan, India, China, other America, and well, tell a matter. Epavin Memo, Balagar, Sancho, the Sazum, Anivarinma, Adra Kalutio. Evagema, Deshukunka, Viparas, Pilimada, Paris with Gusume, Vidipida and Anuku Lavana Paradi, Sri Lanka, Majan Upoyita, Commission Sapamagin, Dedas Visupa Sita, Idripat. Idriya Galanguru Balagar Indikiri Mehakiava Samajan Samalochi Kalyutu Bavada Vidilibalaha Punajan Balashakti Pinimada Anukaraka Sabha Visin Nirdeshakan Ladi Anukaraka Sabha Rasim Baladi Salagavali Menanaturu Elamu Nakakata Matasanzotita Das Dahat Das Sata Vidrut Padra Pulukiri Medirkan Salasuma Amunimativa Amunimativa Karnika Dalam the city.
And I bomb it today. Pesam Piliganima Garu Mahinda Amarivira Mettuma
Karu Kathanayakathumani Lakulu Gamuwa Sini Modara Malgampura Anka 56 Dharana Sthane Padinchi LA Nishantha Mahathagen Labunu Pesamakda Sisamarama Debarawewa Gangasiripura Anka 462 A Dharana Sthane Padinchi WGGI Galappatti Mahathagen Labunu Pesamakda Piliganna
Garu Vaidya Sudarshini Pananthapulli Mettiniya
Garu Kathanayaka Thumani, Diula Pitiya Vavagedara Anka 239 ala ira ekak Dharana Sthane Padinchi Sirisinghe Amarathunga Mahathagen Labunu Pesama Piliganna.
Garu Mahindananda Aluthgamage Mettuma, Garu JC Alawalathuwara Mettuma, Garu Ranjith Aluwihare Mettuma.
Garu Kathanayaka Thumani, Mathrey Metihakka Anka 157 Alirak Eka Dharana Sthane Padinchi DMSP Disanayaka Mahathagen Labunu Pesamakda Damulla Ihala Arawala Anka 128 Alirak Eka Dharana Sthane Padinchi VGG Ratnayaka Mahathagen Labunu Pesamakda උකුවල වරකන්දවත්ත පාසල පාර අංක 38 දරන ස්ථානයේ පදිංචි GW නානිකා දමයන්ති සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද තඹුල්ල කණ්ඩලම වම්මැල උපතිස්ස මාවතේ යන ලිපිණයේ පදිංචි JA සමන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද දඹුල්ල පල්ලේගම උල්පත පාරේ යන ලිපිණයේ පදිංචි KBA නිල්මිනි සුරවීර පෙනවියගෙන් ලැබුණු පෙස්සමක්ද මාතලේ හත්තොටමුණ අංක 136 දරන ස්ථානයේ පදිංචි KMGG අම්බණ්ඩ නවරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද ගලේවෙල යටිගල්පොත්ත අංක 163 දරන ස්ථානයේ පදිංචි RWAJK ගුණතිලක මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්න.
ගරු ලක්ෂ්මන් ආනන්ද විජයමාන මැතිතුමා.
ගරු කතානායකතුමනි, කැලණිය ගෝනවල උදේ මාවත අංක 721B6 දරණ ස්ථානයේ පදිංචි N විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කළුතර නාගොඩ පාර අංක 90 ඇලිරක් 2 දරණ ස්ථානයේ පදිංචි රනෝජ් දීරරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු අජිත් මානපේර මැතිතුමා. ගරු එස්.එම් මරිකාර් මැතිතුමා. මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නකාර බුද්ධික පතිරණ මැතිතුමා, තිරසාර සංවර්ධන මලජීව මැතිතුමාගේ ඇසීමට.
ඉතිහාසයේ පළවෙනිවතාවට ඇවිල්ලා නැහැ.
හොඳයි. ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු මුදල් ජනමාධ්‍ය
මහනා, ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, ආයක වයඹ පළාතේ ඉරණවිල ප්‍රදේශයේ ඇමරිකන් හඬ යනුවෙන් සම්ප්‍රේෂණාගාරයක් ස්ථාපිත වී තිබිණි. 1991 12/9 දින ගිවිසුම 2016/12/31 වෙනි දිනෙන් අවසන් වී ඇත. ඒ අනුව මෙම විකාශනාගාරයේ කටයුතු නවතා ඇත. ආ2 1985/1/15 වෙනි දින ගිවිසුම් අනුව ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 672.3. 1991/12/9 වෙනි දින ගිවිසුම අනුව භූමි ප්‍රමාණය අක්කර 408 වශයෙන් සංශෝධනය කර ඇත. 3 බදු පදනම් මතබේ. 4 මේ ඉඩම් බදු දීලා තිබෙන්නේ නාමික වටිනාකමට බදු අරගෙන තිබෙන්නේ 1992 රුපියල් 40,000ක් වෙලා තිබෙනවා. සෑම වර්ෂයකම බදු ගෙවලා තිබෙනවා, සුළු ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. අවසාන 2016 වර්ෂයේ බදු මුදල රුපියල් 100,000ක් විදිහට තමයි සඳහන් කරලා තිබෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද මේකේ සඳහන් කරලා තිබෙනවා. 5 ඔව් ආයක 1985/1/15 වෙනි දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ඇමරිකන් එක්සත් ජනපදය අතර බදු ගිවිසුම 86/10/24 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ඇමරිකන් එක්සත් ජනපදය අතර බදු ගිවිසුම 91/12/9 දින ඇති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හා ඇමරිකා එක්සත් ජනපදය අතර ගිවිසුම 2 සභාගත කරනවා සිවුලම ගිවිසුම 3 සේවකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හෝ අමාත්‍යාංශයේ තොරතුරු වාර්තා බින් නැත 4 විකාශනය කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හෝ අමාත්‍යාංශයේ තොරතුරු වාර්තා බින් නැත 5 නියාමනයක් සිදු වී නොමැත ක්‍රියාත්මක ක්‍රමවේදයක් නොමැත වර්තමානයේ මාධ්‍ය ආයතන නියාමන ක්‍රමවේදයක් සකස් කරමින් පවතී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නයත් පැන නගින්නෙම පැහැදිලිවම ගරු ඇමතුමාගෙන් පිළිතුරක් සමගමයි. මම අහලා තිබුණේ මෙම ඇමරිකන් හඬ ආයතනය තුළ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් සංඛ්‍යාව කොපමණද, එම වැඩකටයුතු විකාශනය කරනු ලබන වැඩසටහන් මොනවද, ඒවා නියාමනය කරනු ලබන ආයතන කුමක්ද කියලා. ඉතින් ඇමතුමාගේ පිළිතුර අනුව තිබෙන්නේ මේ තොරතුරු ලැබී නැහැ කියන එක.
දැනට පුවත්පත් සඳහා පමණයි පුවත්පත් මණ්ඩලයේ තිබෙන්නේ. අනෙකුත් මාධ්‍ය සඳහා නියාමනය කිරීම සඳහා ආයතනයක් නැහැ. ඒ අනුව ඒකේ විකාශනය කරන වැඩසටහන් සම්බන්ධයෙන් වූ ඒ වගේම ඒවා සේවකින් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ නීතිමය තත්ත්වයක් නැහැ.
ගරු කතානායකතුමනි,
දෙවැනි
ප්‍රශ්නය නෙමෙයි ගරු කතානායකතුමනි. ඇමතුමා මගේ ප්‍රශ්නයටම නෙමෙයි පිළිතුර දුන්නේ.
බෑගිනි කිරීමක්
ගරු කතානායකතුමනි, දැන් මගේ ප්‍රශ්නේ තමයි නියාමනේ වැඩසටහන් නියාමනයේ ප්‍රශ්නය. නමුත් මේක විදේශීය මාධ්‍ය ආයතනයක්, මාධ්‍ය ආයතනයක් ලෙස හිතුවත් මේක ඔත්තු බලන ආයතනයක්, දෙක වෙනම පැත්තක තිබා. මාධ්‍ය ආයතනයක් ලෙස හිතුවත් මේක සිටින විදේශිකයන් සංඛ්‍යාව පිළිබඳවත්, මේකේ වැඩසටහන් පිළිබඳවත් විදේශීය ආයතනයක් නිසා ඔබතුමාට ඉදිරියේදී තොරතුරු හොයලා ලබා දෙන්න මේ පාලි සභාවට පුළුවන්.
දැන් මේක වසා අවසන් කර තිබෙන්නේ මේ ඉඩම රජයට ආපහු අරගෙන තිබෙනවා. ඒ වගේම ඒකේ තිබෙන සියලුම වාහන, සියලුම අනිකුත් භෞතික දෑ සියල්ලක්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අරගෙන ත්‍රිකුණාමලයේ සම්ප්‍රේෂණාගාරයේ සවි කරලා තිබෙනවා කොටසක්. වාහන ටික ටෙලිකොම් ආයතනයට ලබා දීලා තිබෙනවා. ඒ වගේම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒවා ලබා දීලා තිබෙනවා. දැන් මේ ඉඩම විශේෂම ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් සංචාරක කලාපයක් සඳහා දැනට යෝජනා වෙලා ඒ පිළිබඳව මූලික කටයුතු සිදු වෙමින් පවතිනවා.
මරණී ගම්මන්තුම
නායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නය, මා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේකේ විදේශිකයන් කල් වැඩ කරා නම් අනිවාර්යයෙන්ම ඔවුන් එකට වර්කින් පර්මිට් එකක් ඇතුළේ වැඩ කරන්න ඕන. ඔබතුමා අදාළ අමාත්‍යතුමා මගින් මොනවාද ආගම නිගම කටයුතු බාර අමාත්‍යතුමා මගින් මේ පිළිබඳ විමසලා තොරතුරු ලබා දෙන කටයුතු කරනවා.
තොරතුරු ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගෞරව උදේ ප්‍රමාත් ගවම්පිල මැතිතුමා, පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ප්‍රභාත් ගවම්පිල මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද උදෑසන ගරු අමාත්‍යතුමා මට දැනුම් දුන්නා එතුමා විදේශගත වෙලා දැන් තමයි ලංකාවට ආවේ, ඒ නිසා එතුමාට කල් ගන්න අවශ්‍යයි කියලා. දැන් මේ ප්‍රශ්නය යල් පැනල නිසා කල් ගත්තත් එකයි උත්තර නොදුන්නත් එකයි. සම්ප්‍රදානුකූලව මම අසමි ගරු කතානායකතුමනි.
ඔබතුමා තියෙනවද ඒක ඉදිරිපත් කරන්න, සභාගත කරන්න?
දැන් ඒක අවශ්‍ය නැත්නම් සභාගත කරලා වෙලාව
ඉදිරිපත් කරන්න. සභාගත කරලා ගමන් නැහැ නේද?
උත්තරේ නැහැ කියලා එමුතුවා දැනුම් දුන්නේ. ඔබ උතුවා අතේ සභාගතකට උත්තර නැති වෙන්න පුළුවන්.
උත්තරේ තියෙනවා අපි අතේ. නමුත් මේ දැන් යල් පැනලා නම් අපි සභාගත
කරලා කාර්යය කරනවා. ගමන් කොහොමද ඔබතුමා ඕනේ?
සභාගත කරනවා
කතාව.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා, පළාත් සභා පළාත් පාලන මැතිතුමාගේ ඇසීමට.
මහානව කතා නායකතුමනි.
ඒක යල් පැනලා නැහැ නේ?
අටත් දැනුම් දුන්නේ නම් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා එන්න. නමුත් ප්‍රශ්නේ ඇවිල්ලා නේද ඇමතුවා?
ස්ටේට උත්තර තියෙනවා. ආ එක 2010 වර්ෂයේ සිට 2016 වර්ෂයේ දක්වා බණ්ඩාරවිල නගර සභාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලබා දුන් මුදල් ප්‍රමාණය ඇමුණුම් අංක 1 ඒ මගින් දක්වා ඇත. පළාත් සභා මගින් ලබා දුන් මුදල් ප්‍රමාණය ඇමුණුම් අංක 1B මගින් දක්වා ඇත. ආ 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනත් පාලන පළාත් පාලන ආයතන සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලබා දුන් මුදල් ප්‍රමාණය ඇමුණුම් අංක 2 මගින් දක්වා ඇත. ඌව පළාත් සභා විසින් ලබා දුන් මුදල් ප්‍රමාණය ඇමුණුම් අංක 3 මගින් දක්වා ඇත. ඈ අදාළ නොවේ. මේ ඇමුණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා, ඔබතුමාට ලැබෙන සලස්වන්න.
ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න දෙකයිනේ අහන්න පුළුවන්. මට තුනක් අවන්න අවශ්‍යතාවය තියෙනවා.
දෙකයි සාමාන්‍ය දැන්
කිව්වම නෑ. මම අහන්නේ ගරු කතානායකතුමනි, ඊයේ දිනේ අපි දැක්කා ගිරුම්කාරක සභාවේට පත්විච්ච ඒ නිලධාරීන්ට තෑගි ලබා දුන්නා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම නිතර ප්‍රශ්න කරා පෞගිය කාලේ පළාත් සභාව පිළිබඳව තිබිච්ච ප්‍රශ්න නිසා ඔබතුමා යොමු කරා ගිරුම්කාරක සභාවට. මම ඊයේ තෑගි ගන්නකොට මට පොඩ්ඩක් කනගාටුවක් ඇති වුණා. ගිරුම්කාරක සභාවේ ගරු සභාපතිතුමා ඉන්නවා. මම ඒ අවස්ථාවට සහභාගී වුණා. හැබැයි මට කතා කරන්න බෑ, මම ඒක සමාජිකයෙක් නොවන නිසා. ගරු කතානායකතුමනි, පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා පළාත් පාලන ආයතනවලට යම්කිසි භාණ්ඩ වාගයක් මිලදී ගන්නයි කියලා අණක් දුන්නා. ඒ භාණ්ඩ මිලදී ගැනීම සහ සම්පාදන ක්‍රියාවට පටහැඳිව සිද්ධ කරයි කියන කාරණේ විගණනයේදී තහවුරු වුණා. ඒක තමයි මම පැහැදා දුන්නේ පාර්ලිමේන්තුවේ. ගිනුකාරක සභාවට ආවා. එහිදී නියෝජ්‍ය ගිනුකා විගණාධිපතිතුමා ඉද්දි පළාත් සභාවේ ඒ විෂය භාර අදාළ අමාත්‍යාංශයේ ලේකම්තුමිය උත්තර දුන්නේ. හරි ආශ්‍රය දෙන උත්තරය. මට ඒකට පිළිතුරු ගන්න බැරි වුණා. මම සමාජික නොවන නිසා මම අද ගිනුකාරක සභාවේ සභාපතිවා ඒ නිසා කියනවා. එතුමිය උත්තරේ දුන්නේ අදාළ පළාත් පාලන ඇමතිවරයාට විෂය බලය අනුව ඒ පළාත් පාලන ආයතන පළාත් සභාවේ පනත ප්‍රකාරව ඒක නොසලකා ඇතිය යුතුයි කියන කාලය තීන්දුව දුන්නේ. ගරු කතානායකතුමනි, මම හිටපු සභාපතිවරයෙක්. අධිභාරයකට ලක් වුණොත් විෂය භාර ඇමතිවරයාට පුළුවන් ඒ අධිභාරය නොසලකා හරින්න. හැබැයි හොරකම් කරන්න කියලා හොරාම කියනවා මේක අයින් කරන්න කියලා. ඒතකොට මේ තීන්දුව ගත්ත නිලධාරියෙක්ට තෑග්ගක් දීලා තිබුණා නම් මේක හරි හේතනීය තත්ත්වයක් ගරු කතා නායක මට හරි මේ අපි 100%ක්ම ඒක සිද්ධ කරන්න බැරි බව අපේ ගරු සභාපතිතුමා කිව්වා. මෙවන් වූ උත්තරයක් තමයි අමාත්‍යංශ ලේකම්තුමිය දෙනකොට නියෝජ්‍ය විගණාධිපතිතුමාත් මේ උත්තරේ පිළිගත්තා. කිසිසේත්ම මට පිළිගන්න බෑ, මට උත්තර දෙන්න බෑ ඒවලේ. මේක අධිභාරයකට ලක් වෙලා නෑ ගරු කතා නායක. අධිභාරයක ලක් වෙලා තිබුණා නම් විශේෂ භාර ඇමතිතුමාට පුළුවන් මේක ඉවත් කරන්න. හැබැයි එතුමාම තමයි කියන්නේ මේ 150,000ක් ගරු කතානායකතුමනි පොත් බෑග් මිලදී ගන්න අරගෙන ඒක තමන්ගේ ගිණුම කර දාගෙන තියෙන්නේ. ඒක තියෙනවාද පළාත් සභාව විගණනේ ලක් කළා. ඒ අදාළ ඇමතිව පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ පෞද්ගලික ගිණුම තුල ඒක තියෙනවා. ඒක විගණන ඒක අදාළ නැහැ කියලා ප්‍රධාන ලේකම් දීලා තියෙද්දිත් මම ඉතාමත් ඉල්ලීමක් කරනවා අපේ ඉන්නවා ගිණුම්කාරක සභාවේ ගරු සභාපතිතුමා මට එදා මට කතා කරන අවස්ථාව දුන්නා නම් මම එදා මේක පැහැදිලි කරනවා. එවන් වූ නිලධාරීන්ට තෑගි දෙන එක පිළිබඳව මගේ අප්‍රසාදයේ මේ වෙලාවේ පළ කරමි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්නම්. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ පළාත් පාලන අමාත්‍යංශයේ ගරු ඇමතුමා හිටියා නම් මට අහන්න තියෙන්නේ එතුමා ඇත්තටම කොයි පැත්තේද කියන කාරණේ. ගරු කතානායකතුමනි ඇත්තටම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පළාත් සභා ගරු මන්ත්‍රීවරු ඇමතුරු ඉන්නෝ. පෞගිය කාලේ ඒ සමහර සංවිධායකවරු අයින් කරා ආණ්ඩුවට හිතවත්ව කටයුතු නොකර නිසා මලකල ලයිස්තුවක් තියෙනවා. ඔය ඒ ලයිස්තු ගත කරලා තියෙන මුදල පළාත් සභාවට යවුවට පස්සේ පළාත් ප්‍රධාන ඇමතිවරයා මොකද පළාත් පාලනවල නියෝජිතව නැහැ ගරු කතානායකතුමනි. සාමාන්‍යයෙන් ආසනයේ ඉන්න සංවිධායකවරයා හෝ ආසනයේ ඉන්න දේශපාලන අධිකාරියන් යෝජනා ගැනීමම කියලා මම යෝජනා කරන්නේ නැහැ. එසේ නොවේ පළාත් ප්‍රධාන ඇමතිවරයාගෙන් තමයි මේ යෝජනා වලට යෝජනා සල්ලි ගත්තේ. හැබැයි එතුමා දීලා තියෙන්නේ පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායමට තමයි මුදල් දීලා තියෙන්නේ. මොකද එතුමා නම් වලින්ම ලියුම් වලින්ම යවපු ලේඛන මල් ළඟ තියෙනවා. සමහර එතුමා හිටියා නම් අහන්න තියෙන්නේ එතුමා මේ ආණ්ඩුවේ ඉඳගෙන තවත් ආණ්ඩුවක් නිර්මාණය වුණා මේ පැත්තට යන්නේ අත යදගෙනද මේ විදිහට මුදල් දෙන්නේ කියන කාරණේ තමයි එතුමා මට අහන්න තියෙන්නේ කරු කතාන.
ඔබ එතුමාට පිළිතුරු දෙන්න පුළුවන්ද? ඒක නැත්තම් ඒක අපි අදාළ මේ
අමිතමාට
යොමු කරනවා.
මං ඉන්න පැත්ත විතරයි මට කියන්න පුළුවන්.
හොඳයි හොඳයි හොඳයි. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඩලසලහ පෙරුම් මැතිතුමා, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා,
මම ප්‍රශ්නේ අසනවා ගරු කතානායකතුමනි.
දීවරා ජල සම්පත් සමාදන මැතිතුමා ගැසීමට.
ගරු කතානායකතුමනි, බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර එක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් 2015 වර්ෂයේ රුපියල් මිලියන 152.3ක් හා 2010 වර්ෂයේ රුපියල් මිලියන 1268.5ක් රජයට අය කරගෙන ඇත. ශ්‍රී ලංකා රේගු දත්ත අස්තුරින් සකස් කරන ලද අදාළ තොරතුරු ඇමුණුම අංක 1 මගින් ඉදිරිපත් කර ඇත. ආ2 1977 වසරේ සිට 2016 දක්වා තොරතුරු ඇතුළත් උපලේඛනයක් ඇමුණුම අංක 2 මගින් ඉදිරිපත් කරයි. අංක 3 ඔව් අදාළ නම් ලැයිස්තුව ඇමුණුම 3 ලෙස ඉදිරිපත් කරයි. 4 ඔව් 5 මස් යානනය අඩු කිරීම සඳහා දීවරහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කර ඇති සැලැස්ම ඇමුණුම අංක 4 මගින් ඉදිරිපත් කර ඇත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමාගෙන්. දැන් අපේ රට දූපතක් ලෙස දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා වෙන යෝජනාවක් ලෙස තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙලා තිබුණේ. මම දැක්ක තමුන්වහන්සේ උත්සාහ දරලා තිබුණා මේ ආනයනය කරන ටින් මාළු සඳහා විශේෂ බදු සහනයක් ලබා දීමෙන් ඉතිහාසයේ කවදක්වත් නොවිරු පරිදි ටින් මාළු ආනයනේ ලංකාවට වැඩි වෙලා තියෙනවා. මම දැක්කේ එක දවසක් විතරක් ඔබතුමා ටින් මාළු බද්ධ වැඩි කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වුණා කියලා. පව්වදා ඒ වාස්ප වෙලා ගියා. කොහේ ගියාද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ටින් මාළු සම්බන්ධයෙන් ඔබතුමාගේ මේ ආනයනය කරන ටින් මාළු වල බදු වැඩි කලේ නැත්නම් දේශීය ටින් මාළු කර්මාන්තය කඩන්න වැටෙනවා කියන එක ඔබතුමා හොඳටම දන්නවා. ඉතින් එවිට මේ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරලා දේශීය ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද නැද්ද කියලා දැනගන්න කැමැති.
ගරු කතානායකතුමනි, මම මේ වෙලාවේ ප්‍රකාශයට පත් කරේ ප්‍රධාන වශයෙන්ම මාළු මත පනවන බද්ධ වැඩි කිරීමට මම දීවර අමාත්‍යවරයා විදියට පත් වෙනකොට රුපියල් 25ක් තමයි කිලෝ එකට බදු විදියට තිබුණේ. ඒක කිලෝ එකට රුපියල් 75 දක්වා වැඩි කරන්න මම අවශ්‍ය නිර්දේශ ලබා දීලා ඒක ක්‍රියාත්මක වුණා. පසුගිය දිනවල විශාල වශයෙන් මස්සුන් බහුල වීම නිසා මම කිව්වා ඒක රුපියල් 100 දක්වා දැන් නැවත වැඩි කරලා තියෙනවා. يعني මාළු කිලෝ එකක් ගේනවා නම් රුපියල් 100ක බදු මුදලක් අනිවාර්යම ගෙවන්න ඕන. තින්මාරු කල්මාන්තය සම්බන්ධව ඇමතුමා කියපු කාරණයට මගේ එකඟතාවය තිබෙනවා. අපි ඒ පිළිබඳව දැන්ටමත් සාකච්ඡා කරගෙන යනවා. තින්මාළු අපේ කර්මාශාලා 6ක් තියෙනවා. ඒගොල්ලන්ගේ නිෂ්පාදනයේ සීමිත ප්‍රමාණයක් තියෙන. ඒකත් ඒගොල්ල දැන්ට නිෂ්පාදනය කරන්නේ ආනයනය කරන මාළු වලින්. අපි ඒ පිළිබඳව තොරතුරු ඒ අයගෙන් ඉල්ලා සිටලා තියෙනවා. කොච්චර රැකියා නිර්මාණය වෙලා තියෙනවද? කොච්චර දේශීය වෙළඳපොළෙන් මාළු ගන්නවද? එයාගේ කර්මාන්තය සඳහා කොතරම් දේවල් ආනයනය කරනවද? අපේ රටේ යොදා ගන්න ප්‍රමාණයන් පිළිබඳව කලින් දීපු වාර්තාවලට වැඩිය සවිස්තර වාර්තාවක් ඉල්ලා තියෙනවා. ඒ වාර්තාව ලැබුණම ඒ සමගත් ඒ වගේම මත්ස්‍ය කර්මාන්තය දෙන සමගත් සාකච්ඡා කරලා පාරිභෝගිකත් ආරක්ෂා වෙන විදිය වැඩපිළිකට අපි ප්‍රවේශ වෙන්න සූදානමින් ඉන්නවා.
දැන් අස්වැන්න
දෙවෙනි ප්‍රශ්නය.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ අස්වැන්න ලැබෙන කාලයට මත්ස්‍ය අස්වැන්න මේ මිල පහත වැටීම හා පිටරටින් එන අනයන නවතාලීම සඳහා ඉතා විශේෂ ක්‍රමවේදය තමයි අපි හඳුන්වලා දුන්න විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. ඔබතුමාට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අවශ්‍ය පරිදි ගලප ගන්න පුළුවන් වෙන්නේ අර්ථාපල් අස්වැන්න වැඩි වෙන කාලට, ලුණු අස්වැන්න වැඩි වෙන කාලට මේ බද්ද ගලපන්න සකස් කරලා තිබුණ විදිහට මුදල් අමාත්‍යාංශයේ සමග නිත්‍ය මේ සම්බන්ධීකරණයක් තුළින් මේ දේශීය වෙළඳපොළේ මත්ස්‍ය මිල වැඩිවීම පාලනය කිරීමත් අර සැපයුමේ අඩු වෙන කාලවලට ඒ බද්ද අඩු කරලා පාරිභෝගිකයාට සහනය සලසන්නයි නිෂ්පාදකයා රැකගන්නයි විධිමත් යාන්ත්‍රණය සකස් කරගන්න ලෙස මම ඔබතුමාගේ ඉල්ලා සිටින්න කැමැතියි.
මාගේ යෝජනාව මම පිළිගන්නවා. අපි ඒ ආකාරයෙන් තමයි දැන්ටත් කටයුතු කරන්නේ. තවත් වර්ධනය කරන්න අපි අවශ්‍ය පියවර ගන්න.
නයි බොහොම ස්තුතියි ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු කර්මාන්ත වාණිජ කටයුතු අමිතමගේ ඇසීමට.
ඇමතුමා ඇවිල්ලා නැහැ. පිළිතුර ඇවිල්ලා තියෙනවා.
ආ දෙන්න
පිළිතුර ඉදිරිපත් කරන්නද
පුතුමා? පිළිතුර දෙන්න, පිළිතුර දෙන්න. ටික හයියෙන්
කතා නායකතුමනි, එතුමා අහපු ප්‍රශ්නවලට පිළිතුරු ආ එක පිළිගන්නවද කියලා අහලා තිනවා. පිළිගනිමි. 2011 අංක 22 දරන දේශීය ආදායම් සංශෝධිත පනතින් සංශෝධිත 2006 අංක 10 දරන පනතේ 7 ඌ වගන්තිය ප්‍රකාරව 2011 අප්‍රේල් 1 දින සිට 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත හා පළාත් ප්‍රඥප්ති යටතේ ලියාපදිංචි කරන ලද යම් සමූපකාර සමිතියක ලාභ සහ ආදායම් බද්දෙන් නිදහස් වේ. ආ දෙක එකත් පිළිගන්නවාද කියලා අහලා තිනවා. ඒකට පිළිතුර පිළිගනිමි. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 7 ඌ වගන්තිය ප්‍රකාරව සමූපකාර සමිති උපයනු ලබන සියලුම ආදායම් එනම් පොලිහා ලාභාංශද ඇතුළුව සියලුම ආදායම් ආදායම් බද්දෙන් නිදහස් වේ. ආ තුන පිළිගන්නවාද කියන එකට ඔව් කියලා තියෙනවා. පිළිතුර 2008 අංක 9 දරන සංශෝධිත පනත මගින් සංශෝධිත 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 133 තුන්වෙනි වගන්තිය ප්‍රකාරව 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත හා පළාත් සභා මගින් පනවා ඇති අදාළ ප්‍රඥප්ති යටතේ පනවා ඇති අදාළ සමූපකාර සමිති වෙනුවෙන් ගෙවනු ලබන තැන්පත් පොලී ආදායම මත අය කරන රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වේ. ආ එක පිළිගනිමි. ආ දෙක කරුණු එසේ තිබේදී 2017 වැනි මෙම බදු නිදහස අහෝසි කර ඇති බව දන්නේද කියලා අහලා තිනවා. පිළිතුර නැත. 2011 අංක 22 දරන දේශීය ආදායම් සංශෝධන පනතින් සංශෝධිත 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 7 ඌ වගන්තිය යටතේ ලබා දී ඇති ආදායම් බදු සහන 2017 අයවැය ලේඛනය මගින් අහෝසි කර නැත. ඊළඟ ප්‍රශ්නය, මෙසේ අහෝසි කරන ලද සියලුම පහසුකම් නැවත සම්පකර සමිතියට ලබා දෙන්නේද කියලා අහලා තිනවා. පිළිතුර ඉහත සඳහන් බදු පහසුකම් 2017 අයවැය යෝජනා මගින් අහෝසි කර නොමැති නිසා මෙම ප්‍රශ්නය අදාළ නොවේ. අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඇමතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් අපිට.
ගරු වාසුදේව නානක්කාර ඇමතුමා පළවෙනි ප්‍රශ්න.
අතුරු ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ සම්භාර සමිති විසින් මට ලබා දුන්නු උපදෙස් අනුවයි. දැන් ඒ උපදෙස් අනුව ඔවුන්ට ලබා දී තිබුණු ඒ බදු නිදහසේ වාසිය අහිමි වෙලා තියෙනවා 2017න් පස්සේ කියලා ඔවුන් තමයි අපට කියා හිටින්නේ. ඒ නිසයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඔබතුමා කියනෝ ඒ ලබා දී තිබුණු බදු නිදහස් කිරීම කිසිවක් අහෝසි කරන්නේ නැත කියලා. දැන් ඔබතුමා මේ ප්‍රකාශය කරද්දී තිබුණු බදු නිදහස් සියලු දේ රැඳුම් බද්ද සියලු ආදායම් වලට තිබුණු නිදහස මේ සියලු බදු නිදහස ඒ ලෙසම පවතිනවා කියලාද ඔබතුමා කියන්නේ?
කථානායකතුමනි, විෂය භාර ඇමතිතුමා යොපු පිළිතුරට අනුව තමයි මට පිළිතුරු දෙන්න පුළුවන් මේකට. ඒ පිළිතුර තමයි මම ලබා දුන්නේ. තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍යයි.
පැහැදිලි කිරීම ලබා දෙන්න එතුමාට.
අපි ලබා දෙන්න. ඔව්.
දෙවෙනි ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා.
දෙවෙනි ප්‍රශ්නය සම්පකාර සමිතිවලට වෙළඳ පොලේ තරඟකාරීව පැවතීම සඳහා වමනා කරන සානුබල ගැන්වීම් වශයෙන් මොන පියවරයන් අරගෙන තිබෙනවාද බදු නිදහස පැත්තේ?
ඒකත් අපිට ඇමතිතුමාට යොමු කරලා පැහැදිලි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලයත් නිරන්තරයෙන්ම සමුපකාර දිරිමත් කරන විදි ගැන මේ දවස්වල විශේෂයෙන් සාකච්ඡා කරලා තිබෙනවා.
ඒ බොම ඉස්සෙය ලබා දෙන්න ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා, ගරු මහාචාර්ය අශු මාර්සිංහ මැතිතුමා, විදුලිබල පුනර්ජනීය මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු නියෝජ්‍ය ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, බස්නාහිර පළාත තුළ පිහිටලා තිබෙනවා තාප බලාගාරත්, ඒ වගේම පුනර්ජනනීය බලශක්ති බලාගාරත් කීපයක්. සපුගස්කන්ධ විදුලි බලාගාරය, කැලණිතිස්ස විදුලි බලාගාරය, කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය, ඒ වගේම වරාය තුළ පිහිටා ඇති බත්තල බලාගාරය, ඒ වගේම සොජිත්සි කැලණිතිස්ස පුද්ගලික සමාගම, ඒෂියා පව පුද්ගලික සමාගම, වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගම, ඒ වගේම පුද්ගලිකාංශයට අයත් ජලවිදුලි උත්පාදනය කරනු ලබන බලාගාර කීපයක්ද බස්නාහිර පළාත තුළ තිබෙනවා. සුපර්බ හයිඩ්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ්, විභවී හයිඩ්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ්, හුල්කිරි දොළ හයිඩ්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ්, KMRISMG ඇසෙට්ස් පුද්ගලික සමාගම, දික්කන්ද ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගම. එක් එක් ධාරිතාවයන් සපුගස්කන්ද මෙගෝට් 160යි, කැලණිතිස්ස 195යි, කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාර 165යි, වරාය තුල පිහිටා ඇති බත්තල මත පිහිටා ඇති බලාගාරය 60යි, සොජිත්සි කැලණිතිස්ස 163.15යි, ඒෂියා පව පුද්ගලික සමාගම මෙගෝට් 51යි, වෙස්ට් කෝස් පුද්ගලික සමාගම 270යි, සුපර්බ හයිඩ්‍රෝ සමාගම මෙගෝට් 0.5යි, විභවී හයිඩ්‍රෝ මෙගෝට් 0.99යි, හුල්කිරි දොළ හයිඩ්‍රෝ 0.75යි, KMRISMG ඇසෙට්ස් පුද්ගලික සමාගම මෙගෝට් 4යි, දික්කන්ද ප්ලාන්ටේෂන් 0.08යි. වැදගත්ම ප්‍රශ්නය ගරු කථානායකතුමනි, මේ පරිසර දූෂණය පිළිබඳ ප්‍රශ්නය. බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා නැහැ. බස්නාහිර පළාත තුළ ඉතාම බරපතල පරිසර දූෂණයක් සිදුවෙනවා මේ විදුලි බල ක්ෂේත්‍රය හා සම්බන්ධ කාරණාවලදී. ඉතා වැදගත්ම ප්‍රශ්නයක් ඔබතුමා අහලා තියෙන්නේ. මේ පිළිබඳ තක්සේරුවක් කර තිබේද කියලා අහනවා. ඔව්. සෑම බලාගාරයක්ම පරිසර ආරක්ෂණ සහතිකයේ සිනැමැති නම් පරිසර අනුමැතිය ලබා ගැනීමේදී එම බලාගාරයේ විදුලි ජනනය තුළින් විමෝචනය වන පරිසරයට හානිකර වායු පිළිබඳ තක්සේරුවක් කරනු ලැබේ. එමෙන්ම වායු පරිසරයට විමෝචනය වීම පාලනය කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ නියමයන්ට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එමෙන්ම මෙසේ විදුලි ජනනයේදී නිදහස් වන අහිතකර වායු පිළිබඳ නියමිත කාලවකවානුවල මධ්‍යම පරිසර අධිකාරිය අගයීම් කළ යුතුය. මෙම බලපත්‍ර ලබාගත් දිනයන් සපුගස්කන්ධ 1993, කැලණිතිස්ස 2010, කැලණිතිස්ස සංයුත 2007, බත්තල 2015, සොජිත්සි කැලණිතිස්ස 2003, ඒෂියා පව 1998, වෙස් කෝස් 2009. ඒ බලපත්‍ර සියල්ලම අලුත් කළ තියෙනවා ගරු මන්තුමනි. අත්වශයෙන් මමත් මේ විශේෂයෙන්ම හොයලා බැලුවා මේ බලපත්‍ර අලුත් කරලා තියෙනවද කියලා මේ විශාල බලාගාරවල ඒ හැම බලාගාරයක්ම බලපත්‍ර අලුත් කරලා තිබෙනවා සපුගස්කන් 2016 කැලණිතිස් 2017 කැලණිතිස් සංයුක්ත චක්‍රය 2016 බත්තල 2016 සොජිත්සි 2017 ඒෂියාපෝ 2017 වෙස්කෝස් 2017 බලාගාර තුනක පමණක් මේ වසරට අලුත් කළ නැහැ මං ඒ ප්‍රශ්නයක් ඒ පිළිබඳව මේ වසර සඳහා යාවත් කාලන කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතා කරලා කොළඹ නගරයේ ඇතුළු බස්නාහිර පළාතට විදුලිය ලබා දීම කෙරෙහි පියවර ගන්නද කියලා ඔබතුමා ප්‍රශ්නයක් අහලා තිනේ ඒක වැදගත්ම ප්‍රශ්නයක් අපි බස්නාහිර පළාත මහා නගරයක් විදිහට මෙගාපොලිස් එකක් විදිහට සංවර්ධනය කරනවා නම් පරිසරය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වෙනවා ඉදිරියේදී ස්වභාවික වායු බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කරනවා දැන්ට තියෙන ඩීසල් සහ හෙවි ෆුවල් බලාගාර LNG වලට පරිවර්තනය කරලා ඒ වගේම සූර්ය බලය පිළිබඳ විශාල වගකීමෙන් කටයුතු කරලා සූර්ය බල සංග්‍රහමේ හරහා වැඩිපුර විදුලිය ජනනය කිරීමට කටයුතු කරනවා අවසාන ප්‍රශ්නය අදාළ නොවේ ගරු මන්ත්‍රීතුමනි
නැයි ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන වෙස්ට් කෝස් බලාගාරය සම්බන්ධයෙන් මේ වෙස්ට් කෝස් බලාගාරය ක්‍රියාත්මක කිරීමේදී අදාළ ගිවිසුම පවර් පර්චේස් ඇග්‍රීමෙන්ට් එක මේ පවර් පර්චේස් ඇග්‍රීමෙන්ට් එකේ කියලා තියෙන වගන්තියක් තාක්ෂණික ක්‍රමවේදයන් නැවත ගණනය කිරීම කරලා බලා සංශෝධනය කළ යුතුයි කියලා. ගරු කතානායකතුමනි මේ සංශෝධනය නොකිරීම තුළ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ම කියන විදිහට පාඩුව වර්ෂයකට මිලියන 2000ක් බිලියන 2ක් පාඩු වෙනවා. එතකොට පසුගිය අවුරුදු 4 තුල ගණනය කරාම බිලියන 8ක ඉතර පාඩුවක් වෙලා තියෙනවා මේ ගණනය කිරීම නැවත සංශෝධනය නොකිරීම පිළිබඳව. දැන් මේ සම්බන්ධයෙන් අපි විදුලි බල ආංශික අධීක්ෂණ අනුකාරක සභාවේදී මේ ගැන සොයා බලන්න පැහැදිලි කිරීම කරන්න ඉල්ලීමක් කරා. නමුත් මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ මේ සංශෝධනයේ කළ යුතු කාර්ය කරන නිලධාරි මහත්වරු මේක කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොකද්ද මේ පවර් පර්චේස් ඇග්‍රීමෙන්ට් එක අනිවාර්යෙන් සංශෝධනය කළ යුතු වෙනවා මේ සංශෝධනය කිරීම සඳහා.
තුමනි අතරම මේ විදුලි බලය මිලදී ගැනීම පිළිබඳව මිල පිළිබඳව මුලින් එකඟතාවයකට ඇවිල්ලා වසරක් තුල ඒ විදුලි බල උත්පාදනය කිරීමේ ක්‍රියාදාමයේ පිළිබඳ නැවත තක්සේරු කරලා මිලදී ගැනීමේ ඒකකයක මිල නැවත සලකා බලන බවට එකඟතාවයක් තිබෙනවා. ඔබතුමා නිවැරදි ඊට බරපතල කාරණයක් ඒක. මොකද අපිට අත්දැකීමක් තිබුණේ නැහැ කලින් මේ මිල ගණනය කිරීම පිළිබඳව. ඒ නිසා තමයි එහෙම කළා තියෙන්නේ. ඉන්පස්සේ මේ ප්‍රශ්නය දිගින් දිගට මතුවලා තිබෙනවා මේ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කළා තිබෙනවා. ඒ කමිටුව හරහා ඇතුණු ප්‍රශ්නය තමයි වෙස්කෝස් බලාගාරයේ විසින් ලබා දීපු දත්තයන් එලෙසම පිළිගැනීමට විදුලි බල මණ්ඩලය කැමති වුණේ නැහැ. ඒ අනුව වෙස්කෝස් බලාගාරයේ විසින් ලබා දීපු දත්තයන් වල සත්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් ටෙස්ට් එකක් කිරීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. හැබැයි මේ ඉතාමත්ම ප්‍රමාද වෙලා තිබෙනවා. ඔබතුමාගේ මේ ඔබතුමා වෙනම ප්‍රශ්නකුත් මේ ගැන අහලා තිබෙනවා. ඒ එතෙන්දි මම ඔබතුමාට ඉතාමත්ම නිශ්චිතව මේකට පිළිතුරු දෙන්නම්. දැනට රැස්වීම් තුනක් පමණ මගේ ප්‍රධානත්වෙනුත් තියලා මම අවවාද කළා කඩිනමින් මේ ප්‍රශ්නය යථාවත් කළ යුතුයි කියලා. ඒ වගේම යම් හේකින් වෙස්කෝස් බලාගාරය අයුතු ලෙස වැඩිපුර මුදල් ලබාගෙන තිබෙනවා නම් ඒ මුදල් විදුලි බල මණ්ඩලයට ආපසු ලැබිය යුතු වෙනවා. ඉතින් නමුත් නිසි ගණනය කරන්න පුළුවන් කමක් නැහැ තාම. මේ හීට් රේට් කියලා කියනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ විදුලි ඒකකයකින් ජනනය කරන්නා වූ සත්‍ය විදුලි බල ප්‍රමාණය කොපමණද කියන කාරණය. දැන් ඒ බඳුණු තවත් සාධක ගන්නාවක් තිබෙනවා. ඒවා පිළිබඳ නිසි තාක්ෂණික ඇගයීමක් කිරීමෙන් පසුවයි ගරු මන්ත්‍රීතුමනි එක කරන්න පුළුවන්. නමුත් මම ඔබතුමාට පොරොන්දු වෙනවා ඔබතුමා අහලා තියෙන නිශ්චිත ප්‍රශ්නෙට උත්තර දෙද්දි ඒ සවිස්තරව ඒ එකින් එක ඒ පිළිබඳව පිළිතුරු දෙන්න.
හොඳයි දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවාද ගරු?
දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ගරු කතානායකතුමනි. දෙවෙනි ප්‍රශ්නේ විශේෂයෙන් අද අපි ඉදිරිපත් කරා අවුරුද්දක් තිස්සේ මේ ගැන වාද විවාද කරා 2018 2027 විදුලි උත්පාදනයේ පුළුල් කිරීමේ දීර්ඝකාලීන සැලසුම. මේ සැලසුමේ ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා LNG විදුලි බලාගාර ගැන. මේ LNG විදුලි බලාගාර ගැන කතා කරනකොට ප්‍රධානම තුනක් හැටියට රාජ්‍යයන් දෙකක් අතර ඇති වුණ ගිවිසුම් සම්බන්ධයෙන් වන විදුලි බලාගාර ඉදිකිරීම මේ ගොඩක් මේවා බස්නාහිර පළාතේ තුල තමයි ඉදි වෙන්නේ. ඒ සඳහා මේ ඔබතුමාගේ අවධානය යොමු කරන විශේෂයෙන් මේ බලාගාර නිසි කාලයට අපි හැදුවේ නැත්නම් අනාගතයේ විදුලි බල අර්බුදයක් ඇති වෙනවා. මේ සඳහා ඒ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා නිසි ක්‍රියාමාර්ග. ඔබතුමාගේ මං අහන ප්‍රශ්නය මේ විදුලි බලාගාර විශේෂයෙන් LNG බලාගාර සැදීම සඳහා දැනට ක්‍රියාත්මක කරලා තියෙන ක්‍රියාමාර්ග මොනවාද?
අර පළාතේ කොළඹ නගරයේ ආසන්නයේ කෙරවල පිටියේ මෙගවට් 300ක ධාරිතාවයෙන් යුතු LNG බලාගාරයක් සැදීමට විවෘත ටෙන්ඩර් කැඳෙව්වා. ඒ ටෙන්ඩර් කාර්යපටිපාටි අවසාන අදියරට අපි ඇවිල්ලා තියෙනවා. ඒ කටයුතු අවසන් වෙච්ච වහාම ඉදිකිරීම පටන් ගන්න පුළුවන්. අත වශයෙන්ම මේ බලාගාරය තමයි මෙගොඩ් 300ක බලාගාරය තමයි නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ මෙරට ඉදිවන විශාලතම බලාගාරය. ඒ වගේම තවත් බලාගාර කීපයක් විදුලි බල මණ්ඩලය සහ වෙනත් විදේශීය සමාගම් අතර හවුල් ව්‍යාපාර විදිහට ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. ඒ කටයුතුත් කෙරීගෙන යනවා. නමුත් ඔබතුමා නිවැරදිව සඳහන් කරපු ආකාරයට මේ ගල්ලඟුරු වලට දිය යුතු ප්‍රමුඛත්වයේ ප්‍රමාණය කොපමණද, LNG සඳහා වූ ප්‍රමුඛත්වයේ කොපමණද, පුනර්ජනනීය බලශක්තිය හා සම්බන්ධව ප්‍රමුඛත්වයේ කොපමණද කියන කාරණා ගැන මේ පිළිබඳ විශේෂඥයන් අතර, ඒ වගේම මේ පිළිබඳව වග කිය යුතු බලධාරීන් අතර විශාල මතභේදීන් තිබුණා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව හරහා යම් ආකාරයක එකඟතාවයකට පත්වීමට කටයුතු කිරීම පිළිබඳව ඒ කැබිනට් මණ්ඩලය දිගුකාලීන ජනන සැලැස්ම අනුමත කළ වහාම ඉතුරු කටයුතුත් වේගෙන් කරන්න අපිට හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ මැදිහත්වීම පිළිබඳව.
බොහොම ස්තුතියි ගරු සල්මන් මැතිතුමා.
ආයි ප්‍රශ්න අහනවා.
නෑ ප්‍රශ්න දෙක අවසానයි මේක දැන්. මේක ගරු නියෝජ්‍ය ඇමතිතුමා මෙතුම පැහැදිලි කිරීමත් ප්‍රශ්න අහලේ ප්‍රයි දෙක.
මයික් එක දෙන්න.
හොඳයි.
මට ඇහෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා අපි රාජ කාලේ ඉතාමත් වටිනවා ගරු මන්ත්‍රීතුමා අදාළයක් නැහැ. ඔව්. මයික් එක දෙන්න එතුමාට. ගරු මන්ත්‍රීතුමා රෝ.
බලශක්ති වලට යොමු යුතුයි කියලා අපේක්ෂා කරන සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. Facebook වල තිබුණා අපේ රටේ තියෙන උණුදිය උල්පත් වලින් මතුවෙන තාපයෙන් විශාල විදුලි බලයක් නිෂ්පාදනය කරලා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න පුළුවන් රට දෙන්න පුළුවන් කියලා. මෙන්න මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා මේ පරීක්ෂණේ දුන්නට පස්සේදී ඒ පරීක්ෂණේ දීපු අයට දක්ව ප්‍රචාරෙත් එක්ක ඒගොල්ලෝ ලොකු කම්පැනිකටපත් වෙලා දරුවොත් එක්ක රට හැරලා යනවායි කියන කාරණේ සම්බන්ධයෙන් Facebook වල සංගලා තිබුණා. මේ සම්බන්ධයෙන් මොකක් හරි ඔබතුමාට කියන්න පුළුවන්කමක් තියෙනවද මැතිතුමනි?
ගරු මන්ත්‍රීතුමා කවුරු හරි මේ රටේ පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනය කරන කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම ඔය කියන ආකාරයට බොහෝ තාපය පිළිබඳව ඒ දුක් ගැනවිල්ල මට කියන්න පුළුවන්. හැබැයි මට දුක් ගැනවිල්ල නොකියපු කෙනෙක් Facebook එකේ දාලා වැඩක් නැහැ. දවස් 305ම අපි පූර්ණ කාලීනව මේ අමතිකම දරන්නේ. ඒ නිසා එහෙම දුක් ගැනවිල්ලක් තියෙනවනම් මට අවිල්ල කියන්න රුපියල් 23.10ට විදුලිය මිලදේ ගැනීමට පුළුවන්. ඒ වගේම ඉඩම් අවශ්‍ය නම් ඉඩම් දෙන්න පුළුවන්. යථාර්ථවාදී ප්‍රායෝගික ඉංජිනේරු ශිල්පියානුව ගැලපෙන සැලැස්මක් තියෙනවා නම් ඒ ඕන කෙනෙකුට බලපත්‍ර ලබා දීලා කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි ටෙන්ඩර් පටිපාටියට යන්නේ සුලං සහ සූර්ය බලය පමණයි. ඒ Facebook එකේ දාලා ප්‍රශ්න විසඳන්න බෑ. එතුමට කියන්න ලැබෙන මේ හෙට ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා ප්‍රශ්න විසඳලා දෙන්න.
තාම රටේ ඉන්නවනේ නේද මන්ත්‍රීතුමා? එතුමා රටේ ඉන්නවා තාමනේ. රට ඇරිලා ගියක් වෙන්නේ නැහැ. රටේ ඉන්නවා. හොඳයි බොහොම ස්තුතියි. ගරු සල්මන් මැතිතුමා ස්වදේශ කටයුතු ඇමතිතුමාගේ
ප්‍රශ්න.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් අවශ්‍යයි මොකද පිළිතුර සම්පූර්ණ කළම දෙන්න ඕනේ.
හොඳයි ගරු මරික්කා මැතිතුමා මහනගර බස්නාහිර ඇමතිතුමාගේ ප්‍රශ්න. ගරු කනක හේරත් මැතිතුමා ප්‍රවාහන සිවිල් සේවය මැතිතුමාටයි. දෙවැනි වටයේ පළවෙනි ප්‍රශ්නේ බුද්ධික පත්‍රික මැතිතුමා ප්‍රශ්න අහනවද? ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න අහනවා.
ස්වාගත කරනවා.
හොඳයි. පස්වෙනි ප්‍රශ්නය වෛද්‍ය නයින් ජයසිස් මැතිතුමා අහනවද?
ස්වාගත කරනවා.
සභාගත කරනවද?
සභාගත කරන්නම් ඕනේ. උත්තර දෙන්නත් පුළුවන්.
නෑ සභාගත කරලා අපි සෙකන්ඩ් රවුන්ඩ් එකේ නෑ සභාගත කරන්න ඕනේ. පස්ම 6 පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා විපක්ෂයේ ප්‍රශ්නයක් අහනවද? විපක්ෂයේ ප්‍රශ්නයක් අහනවද?
නෑ. විමල් ඉන්නවා.
අහනවා. සුමාන ජය. හත ඩල ගරු ඩල සලාපෙර මැතිතුමා. සංවර්ධන කාර්යභාර මැතිතුමාගේ ප්‍රශ්න අහනවද විපක්ෂය?
කතා නැතුමනි. අහනවා කතා.
හොඳයි. මැතිතුමා
සභාගත කරනවා.
සභාගත කරනවා. 10 අශෝක ප්‍රියන්ත මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ සමට ආණ්ඩු පස්සේ ප්‍රශ්නයක් අහනවද?
සභාගත කරනවා.
11 තුෂාර ඉඳුරුල් ගරු අමර මැතිතුමාගේ ප්‍රශ්නය විදුලි බල පුරාජි මැතිතුමාගේ අහන්න.
සුමාන දෙකක් ඉල්ලයින කතනතු.
දහතුන ගරු සල්මන් මැත්තමාගේ ප්‍රශ්නය
ඒක ඇහුව
දාස්වරය ඔෝ දාහතර වරු මර්කා මැත්තමාගේ ප්‍රශ්නය හොඳයි පාලෝ ගරු කණක හෙරත් මැත්තමාගේ ප්‍රශ්නය හොඳයි. ස්ථාවර නියෝග විතුන දෙයටට ප්‍රශ්න ගරු ඩක්ල දෙවනන්ද මැත්තුමා නොට්කම් ගරු අනුර දිසානායක මැත්තුමා පැමිණ නැත. අමාත්‍යන්ස නිමේදන සංවර්ධන කාරිභාර මැත්තුම ස විදේශ කටු මැත්තුමා ගරු ජිලක් මාරපන මැත්තුමා නිවසිය මිනිස්ටේල් ස්ටේට්මන් සමනයතුමා නැහරි ගොසිය රයි් ෝකේ ප්‍රධාන කටයුතු අදින්න නෑපත්තේ විෂයන්ගේ එක විසාජන පනත් කෙටුපත් දෙයක් දහට දෙවැනිවර කියවීම ගරු වජිර අභිවාදන මැත්තුමා.
ගරු කතානායකතුමන ඇතවසයෙන් අපි රජය හැටියට මේ අයවැය ඉදිරිපත් කළ තියෙන වෙලාවේ ඒ පිළිබඳ අදහස් කීපයක් ප්‍රකාශ කරන අවස්ථාව ලැබීම ගැන ඉතාපත්ම සතුටු වෙනවා. විශේෂයෙන් අතිගරු ජනාධිපත්තුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපත්තුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැත්තුමත් ඒ වගේම මුදල් අමාත්‍ය මංගල සමරවීර මැත්තුමත් මැදිහත්වීම තුළ මේ රටේ ඉදිරිපත් වෙලා තිබෙන අයවැය සම්බන්ධයෙන් මම හිතනවා විවිධ අදහස් විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙන අවස්ථාවක තමයි මේ කරුණු ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඇත්ත වශයෙන් ගරු කතානායකතුමනි අයවැය ඉතිහාසයේ දිහා බැලුවාම මං හිතන්නේ 2018 පෙබරවාරි 4 වෙනිදාට නිදහස ලැබලා අවුරුදු 70යි. දැන් අවුරුදු 70ක් තිස්සේ විවිධ අවස්ථාවල ඉදිරිපත් වෙච්ච අයවැය යෝජනා තුලින් මේ රටේ විච්ච සුවිශේෂ සේවාවන් රාශියක් තිබෙනා වගේම නිදහස ලැබලා අවුරුදු 70ක් ලැබෙන අවස්ථාවේදී අපිට දිනා ගන්න බැරි විච්ච ප්‍රශ්න ගණනාවකුත් අපි හැමෝම මං හිතන්නේ අභියෝගයක් හැටියට තිබෙනවා. අපි නිදහසෙන් පස්සේ නිදහස් අධ්‍යාපනය උරුම කරගත්තා, අපි නිදහස් සෞඛ්‍ය සේවය උරුම කරගත්තා, අපි නිදහසෙන් පස්සේ විවිධ අංශ ඉස්සරහට ගමන් කරා. ඒ වගේම 1994 දක්වා 77 ඉඳලා 1994 දක්වත් මේ රටේ විශාල පරිවර්තනයක් විවෘත ආර්ථිකයත් සමඟ අපි මේ රට ඉදිරියට අරගෙන ගියා. 1994න් පස්සේ 2015 දක්වා මම හිතන්නේ දීර්ඝ කාලයක් නැවතේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ අප රට ඉදිරියට යනවද කියන අභියෝගය මම හිතනවා අප රට හමුවේ තිබුණු ප්‍රධාන අභියෝගයක්. ඒ අභියෝගය අපි සමහර ස්ථාන ජය අරගෙන තිබෙනවා, සමහර ස්ථාන අපිට ජය ගන්න අපි අපෝසත් වෙලා තිබෙනවා. ඒ නිසා 1977න් පස්සේ 1994 දක්වා 1977 අපි බලය ලබා ගන්නකොට මේ රටේ විදුලිය මෙගවොට් 400ක නිෂ්පාදනයක් තිබිච්ච රටක විදුලිය මෙගවොට් 2400 දක්වා නිෂ්පාදනය කළා තමයි 1994 මේ රට බාර දුන්නේ. එතකොට 1994 අපි බාර දෙනකොට මේ රටේ සියලු රටේ විවිධ ස්ථානවල රටේ තිබිච්ච කර්මාන්ත ශාස්ත්‍රය වෙනස් කළා. අපි කර්මාන්ත ශාස්ත්‍රයට නව පණක් දීලා ප්‍රාදේශීය වශයෙන් කර්මාන්ත ආරම්භ කළා. 1994 අපි ඒ රට බාර දුන්නේ. ඊට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණා 2001. ඒ වගේම 2004 අප්‍රේල් 10 වෙනිදා දක්වා ඉතාම කෙටි කාලයක් නැවත මේ රටේ නිදහස් ආර්ථිකය පිළිබඳ ඉදිරියට ගෙන යාමේ ඉලක්කය සම්පූර්ණ කරන්න. නැවතත් අපිට ඒ අවස්ථාව 2004 අප්‍රේල් 10 අහිමි වුණාට පස්සේ අපිට 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තවත් වැදගත් ජනවරමක් අපිට ලබා දුන්නා මේ කර්තව්‍ය ඉටු කිරීම සඳහා. ඒ සඳහා අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනවරම ලබා දුන්නා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආපු අගෝස්තු මාසයේ 17 වෙනිදා මේ රටේ බාර දීපු ජනවරම අනුව අපි දැන් අවස්ථා කීපයක් අයවැය වාර්තා ඉදිරිපත් කරා. අපි නැවතත් මේ අයවැය ඉදිරිපත් කරන්නේ 2017 වර්ෂයේ කියන්නේ අපි විශාල අභියෝග රාශියකට මුහුණ දීපු වර්ෂයක් 2017 වර්ෂය කියන්නේ. අපිට සිද්ධ වුණා ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 332 න් අපිට සිද්ධ වුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 95ක් ගංවතුර තර්ජනයේ මුහුණ දීපු අභියෝගයට මුහුණ දෙන්න. නැත වශයෙන් ලංකාවේ ග්‍රාමධාරී වසම් 14022 කින් ග්‍රාමධාරී වසම් 5500ක ප්‍රමාණයක් රජයේ හැටියට අපි ඒ අභියෝගයට මුහුණ දුන්නා මේ 2017 වර්ෂය තුල. ඒකම අපිට 2017 වර්ෂය තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 න් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 117ක් නියගය සඳහා අපිට ආපහු මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ සඳහාත් අපිට ග්‍රාමධාරී වසම් 14022 න් ග්‍රාමධාරී වසම් 5100ක් අපිට නියගය සඳහා මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට ඒ සඳහා ඇත්ත වශයෙන් අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ආපදා කර්මණාකර අමාත්‍යාංශය, අනෙකුත් සියලුම අමාත්‍යාංශ, මුළු රජයම මැදිහත් වෙලා ග්‍රාමධාරී වසම් 14022 න් ග්‍රාමධාරී වසම් 11000ක් වෙනත් ආකාරයකට අපිට හසුරවන්න සිද්ධ වුණා. අතිරේක බිලියන 70ක මුදලක් අපිට ආයෝජනය කරන්න සිද්ධ වුණා මේ ආපදාවෙන් නැවත යථා තත්ත්වයට පත් කරන්න. දැන් බලන්න අපි මේ කතා කරන අවස්ථාවනට ඊයේ වාර්තාව අපි බැලුවොත් යාපනයේ දිස්ත්‍රික්කයේ ආපහු දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ඇත්ත වශයෙන් 3000කට ආසන්න පිරිසක් දැනට වාර්තා වෙනෝ ආපදාවට පත්විච්ච අය. එක මරණයක් සිදු වෙලා තිබෙනවා, නිවාස ගාණක් විනාශ වෙලා තිබෙනවා. ඒතකොට රජයේ හැටියට අපි අයවැය යන අතරේ අපි බලනවා යාපනයේ දිස්ත්‍රික්කෙත් ඒ ආපහු අද පෞගිය දවස් තුනේ සිදුවිච්ච පීඩාව කොහොමද පාලනය කරගන්නේ කියලා. එතකොට 2017 වර්ෂය අපි ඉතාමත්ම අමාරු වර්ෂයක් හැටියට තිබීදී තමයි මෙපමණ සාර්ථක අයවැයක් අපේ මුදල් ඇමතිතුමා, මංගල සම්රියුර ඇමතිතුමා ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ අතරේ අපෙන් සමහර වෙලාවට අහනවා 2015, 2016, 2017 මොනවද මේ රජය ඉෂ්ට කරපු කාර්යය මොනවද කියලා අහනවා. ඇත්ත වශයෙන් මම කියන්න කැමතියි අපි ගත්තොත් ලංකාවේ ග්‍රාමධාරී වසම් 14022 අර මහා අර්බුදයක් තියෙන අතරෙත් අපි 2015 110ක වැඩසටහන් 14022ක් අමාත්‍යාංශවලට අමතරව අපි ක්‍රියාත්මක කරනවා. ඒ අතරේ අපි 2016 නැවතත් 110 වැඩසටහන් 14022ක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකම අපි 2017 මේ වර්ෂෙත් අපි 105ක වැඩසටහන් 14022ක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ක්‍රියාත්මක කරගෙන යන 105 වැඩසටහනේදී අපි 101 අයින් කරනවා. ගමේ ඉන්න ස්වයං රැකියා කළා නැගිටින්න පුළුවන් පවුල්වලට නැගිටීම සඳහා පාවිච්චි කරගෙන යනවා. ඇත්ත වශයෙන් අපි ගණන් බැලුවොත් 2017 වර්ෂයේ වෙනකොට ලංකාවේ ග්‍රාමධාරී වසම් 14022ට අපි මිලියන 2.5 ගානේ අපි මිලියන රුපියල් මිලියන 35,055ක් අපි ගමේ ආර්ථිකය නැගිටවන්න ආයෝජනය කරනවා. ඒ අතරේ අපි රුපියල් කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 3,505ක් ඒ කියන්නේ අපිට මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් අපි ලංකාවේ ග්‍රාමධාරී වසම් 14022ට 125 බැගින් අපි අතිරේක මුදල් ප්‍රමාණයක් ලබා දීලා ගම නැගිටවන්න අවශ්‍ය ප්‍රධානම අභියෝගය අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන් මේ අයවැය ඉදිරිපත් කිරීමේදී අපි බලාපොරොත්තු වුණා අපිට තිබෙන ඊළඟ අභියෝග අපි කොහොමද ජයගන්නේ කියන තීරණය ගන්න. ඒ අනුව තමයි මේ අයවැය සකස් කළ තිබෙන රටේ 1994 ඉඳලා මේ දක්වා අපි සියලු දෙනා එකතු වෙලා පාලනය කළා අපිට දිනාගන්න බැරි වෙච්ච අභියෝග ජයග්‍රහණය කරන්න අවශ්‍ය අයවැය වාර්තාවක් තමයි අපි ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒ අයවැය වාර්තාව සම්බන්ධයෙන් සමහර වෙලාවට අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්, විවිධ මත තියෙන්න පුළුවන්, විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ඒ සෑම විවිධ අදහසක් ඔස්සේම අපි බලන්න ඕන අපිට ජයගන්න බැරි වෙච්ච අංශ අපි කොහොමද ජය ගැනීමට අවශ්‍ය පියවර තියන්නේ කියලා. ඒ අනුව අපි කල්පනා කරනවා මේ අයවැය ඉදිරිපත් කරාට පස්සේ අපේ මුදල් ඇමතිතුමා කිව්වාගේ අපේ විවෘත ආර්ථිකය තුළ අපිට ජයගන්න අපෝසත් වෙච්ච කාරණා අපි කෙසේද ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රියා කරන්න කියන පණිවිඩය අපි කල්පනා කරනවා. ඒකම අපි බලනවා
අපේ අයවැය තුළින් අපිට නිදහසෙන් පස්සේ අපිට යම් යම් ජයග්‍රහණය කරන්න බැරිවිච්ච අංශ මොනවද කියලා බලලා දැන් උදාහරණයක් හැටියට උතුරත් නැගෙනහිරත් උතුරු පළාත අපි මේ අයවැයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා බලනවා කොහොමද අපි ඉලක්කය ජය ගන්නේ කියලා. දැන් අපි මම දැක්කා අදත් මාධ්‍ය ඔස්සේ කියනවා අපි උපැන්න සාතිකයට අනිත් ඒවටත් යම් කිසි ගාස්තුවක් වැඩි කරගෙන යනවා කියලා. අත්ත වශයෙන් රටේ විශාල ප්‍රශ්න ගණනාවක් අමාත්‍යාංශ සියල්ලම ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය අපි මැදිහත් වෙලා අපි උතුරෙත් විශේෂයෙන් මන්නාරම කිලිනොච්චිය වවුනියාව ඒකම බුලතිව් දිස්ත්‍රික්කය ඒකම කුරුණෑගල දිස්ත්‍රික්කය ගාල්ල පොළොන්නරුව මුළු රජයේම මැදිහත් වෙලා අපි ඒ ප්‍රදේශවල තියෙන විශාල ප්‍රශ්න ගණනාවක් අවසන් කරගෙන යනවා. උදාහරණයක් හැටියට අපි මගේ දිස්ත්‍රික්කය ගත්තොත් ජාතික හැඳුනුම්පතක් නැතුව හිටි 18,000කට අපි හැඳුනුම්පත් ලබා දුන්නේ නොමිලේ. අපිට ඊයේ පෙරේද අවස්ථාව ලැබුණා වවුනියාව දිස්ත්‍රික්කයේ අපි සියලුම හැඳුනුම්පත් නොමිලේ ලබා දුන්නේ. සියලුම උපැන්න සහතික නොමිලේ ලබා දුන්නේ. සියලුම සහතික නොමිලේ ලබා දුන්නේ. අපි මුලතෙව්වල කිලිනොච්චියේ අපි මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය කරගෙන යනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම කතානායකතුමනි ග්‍රාම සේවක සම 1610ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30ක් ගෙවල් 440,000ක් ප්‍රශ්න 550,000ක් එතකොට මහජනතාවගේ ප්‍රශ්නවලට රජයේ හැටියට අපි අවධානය යොමු කළා. කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් අපි දෙනවා ජාතික හැඳුනුම්පත් 80,000ක් නොමිලේ. එතකොට රජය ඒ සඳහා මැදිහත් වෙලා ක්‍රියා කරන්නේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරලා ක්‍රියා කරන්න අවශ්‍ය නිසා. ඒ නිසා අයවැයේ යම් යම් බදු එකතු කිරීම නිදහසෙන් පස්සේ සහ ලෝකෙත් අපේ රටෙත් හැම අයවැයක් ඉදිරිපත් කරන රටකම ආදායම සෙවීම සඳහා බදු එකතු කිරීම රජ කාලේ ඉඳලා පවතින කාරණයක්. ඒකේ අඩු වැඩි වෙන්න පුළුවන්, ඒකේ සමහර අංශවලට වැඩි වෙන්න පුළුවන්, සමහර අංශවලට අඩු වෙන්න පුළුවන්. රජයක් හැටියට අපි බලනවා මේ කාලයට ගැළපෙන පරිදි ඒ අංශවල බදු ලබාගෙන ඉස්සරහට ගෙනියන්න. නමුත් අපිට තිබුණු ප්‍රධානම අභියෝගයක් තිබෙනවා 2015 ජනවාරි 8 වෙනිදා බාරගත්තට පස්සේ. අපිට තිබුණේ කොහොමද මහා ණයබර කන්ද පිළිබඳ ඒ ගැන ඉතිහාසය හොයාගන්නේ. උදාහරණයක් හැටියට ණය අරගෙන ණය ගෙවන්න වැල් පොලියට ණයගත්ත පාලනයකින් අපි කොහොමද ඒ වැල් පොලියෙන් ගෙවන ක්‍රමයටත් මුළු මුදල හොයාගන්නේ කොහොමද කියන අභියෝගය අපිට අවුරුද්දක් තිබුණා රජයේ හැටියට අභියෝගයක්. එතකොට අපි අවුරුද්දක් ගත වුණා මුදල් අමාත්‍යාංශයෙන් හොයාගන්න. අපි වර්ල්ඩ් බැංකෙන් ගත්ත ණය කොච්චරද, ADB එකෙන් ගත්ත ඒවා කොච්චරද, ජයිකෙන් ගත්ත ඒවා කොච්චරද, කාටවත් නොකිය වැල් පොලියට ගත්ත ණය ප්‍රමාණය කොච්චරද කියලා. දැන් මේවා ඔක්කොම හොයාගත්තට පස්සේ තමයි අපි ආර්ථික ප්‍රතිපත්තිය හැටියට තීරණය කරන්නේ අපේ තිබුණු ආයෝජන මහජනතාව පිට පටවනවද, ඒ අයගේ පිට පටවනවද කියන අභියෝගය අපි සතුව තිබුණා. ඒ නිසා තමයි අපි හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ගත්තොත් ඒ සඳහා වියදම් කරලා තිබිච්ච අති දැවැන්ත මුදල, ඒ වගේ වරායවල් දෙකක් හදන්න පුළුවන් මුදලක් නම් වැය කරලා තිබෙන්නේ. ඒකට මැදිහත් වුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව නම්, ඒකට මැදිහත් වුණේ චීන ආණ්ඩුව නම්, අපි ලංකාවේ ජනතාවගේ පිට පටවන්නේ නැතුව ඒ මුළු බර ඒකයි අපි චීන ආණ්ඩුව පිට පටවල අපි කියන්නේ. දැන් ඔබ ඉදිරිපත් කරන්න ඔබ ආයෝජනය කරපු මහා දැවැන්ත මුදල ඔබ කොහොමද හොයලා නැවත ඒ මුදල් අපේ රටට ලබාගෙන ඔබේ ණය ගෙවන්නේ කොහොමද කියන අභියෝගය තමයි අපි චීන හමුවේ තිබුවේ. එතකොට ඒක තියෙනකොටත් සමහර අයට ඒ ගැන වෙනත් මත තියෙන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරේ මහජනතාවගේ පිට මේ බර පටවන්නේ නැතුව මේ බර ඒ අයගේ පිටම පටවලා මහජනතාවයකින් නිදහස් කළා මහජනතාවට නිදහසේ ඉන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් හරිගස්සලා දෙන්න. ඒකම අපි බලනවා මේ අයවැයෙන් කොහොමද රැකියාවල් ලක්ෂ ගණනක් බිහි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්නේ කියලා. ඒ නිසා රටේ විවිධ ප්‍රදේශ අපි ඒ සඳහා තෝරගෙන තිබෙනවා. දකුණු පළාතේ ගත්තොත් බෙන්තර අපි අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක වන්දි මුදල් ගෙවලා ඉවරයි. අපි මේ ව්‍යාපෘති ආරම්භ කරන්න යනවා. ඊළඟට ගාල්ල දිස්ත්‍රික්කයේම අපි රජ්ජම ගත්තොත් අකුරල අපි ඉඩම් අත්පත් කරගෙන ඉවරයි. අපි ඉඩම් වල වන්දි ගෙවාගෙන යනවා. එතන අපි එතන අක්කර 500කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන යනවා. එතකොට රටේ විවිධ දිස්ත්‍රික්කවල අපි බලනවා ආයෝජනයට අවශ්‍ය කරන ඉඩම් අත්පත් කරගෙන ඒ ඉඩම් වලින් කොහොමද අපි වඩාත් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන් තැනකට තල්ලු කරන්න කියලා අපි බලනවා. ඒකම මම කියන්න කැමතියි. රාජ්‍යංශය ගත්තහමත් සමහර යහනවා රාජ්‍යංශයට මේ අයවැය මොකද්ද කරලා තියෙන්නේ කියලා ගරු කතානායකතුමනි. රාජ්‍යංශයෙන් කරපු දේ ගැන මං මගේ කාර්යාලයේ වැඩ කරන කාර්යාලකාර සේවක අපේ කාර්යාලකාර සේවකගේ මං ඉල්ලගත්තා මේ එයාගේ මේ 2015 වැටුප් ගෙවපු කොලේ. මං ඉල්ලගත්තා 2016 එයාගේ වැටුප් ගෙවපු කොලේ. මං ඉල්ලගත්තා 2017 වැටුප් ගෙවපු කොලේ. එතකොට ගරු කතානායකතුමනි කාර්යාල කාර්ය සහායක කෙනෙක් නම් 2015 එයාගේ මූලික වැටුප දෙනුනේ රුපියල් 14,000යි. අපි 2016 රුපියල් 17,450 කරා. අපි එයාගේ පඩිය 2017 අපි රුපියල් 20,525 කරා. අපි එයාගේ පඩිය 2018 ජනවාරි මාසේ 30 වෙනිදා එයාගේ පඩිය අපි රුපියල් 23,600 කරන මූලික පඩිය. මූලික පඩිය ඒ කියන්නේ රුපියල් 23,600 කියන්නේ රුපියල් 375ක් වැඩි කරනවා. ඒ කියන්නේ අපි මේ අයවැයෙන් අපි හොයන්න ඕන අතිරේක බිලියන 12ක් රාජ්‍ය සේවකව ලක්ෂ 15ට පඩි ගෙවීම සඳහා. ඊළඟට මම බැලුවා වැටුප් කොමිසමේ වාර්තාව අනුව විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ 2015 රුපියල් 42,000යි 2016 රුපියල් 51,512යි මූලික වැටුප 2017 රුපියල් 60,634යි 2018 රුපියල් 69,756යි. එතකොට අපි යාගේ මූලික වැටුප රුපියල් 9,122කින් මූලික වැටුප අපි එකතු කරනවා 2018 මේ ගෙනල්ලා තියෙන අයවැයෙන්. එතකොට අපි මේ අයවැය ගෙනල්ලා තිබෙන්නේ මේවා පාලනය කරන්න පුළුවන් වෙන්න. දැන් උදාහරණයක් හැටියට අපේ කාර්යාල කාර්ය සහායක කෙනෙක්ගේ ඕටි එක ගෙව්වේ 2017 ඕටි එක ගෙව්වේ රුපියල් 50 ගානක්. අපි 2017දී ගෙවනවා ඕටි එක රුපියල් 94යි ජනවාරි මාසයේ ඉඳලා. එතකොට අපි රජයේ හැටියට මේකේ අපි රාජ්‍යංශේ බැලුවොත් කාර්යාල කාර්ය සහායකින් ඉඳලා නීතිපත්තුමා තමයි වැඩිම පඩිය ලබන්නේ. එතකොට නීතිපත්තුමාගේ වැටුප නම් අපි 2015 මූලික වැටුප රුපියල් 67,000යි 2016 ඔහුගේ මූලික වැටුප රුපියල් 81,000යි 2017 ඔහුගේ මූලික වැටුප රුපියල් 95,800යි 2018 ජනවාරි මාසේ මොකද විශ්‍රාමිකයෙක්ගේ ලොකුම විශ්‍රාම වැටුප ලබා ගන්න නීතිපත්තුමා. එතකොට නීතිපත්තුමාගේ 2018 ජනවාරි මාසේ වැටුප රුපියල් 110,000යි. ඒ කියන්නේ රුපියල් 14,000කින් වැඩි වෙනවා. ඒත් 115කින්. ඔහුගේත් 115කින්. KKS කාර්යාල කාර්ය සහායකෙත් 115කින්. එතකොට රුපියල් 14,400ක් වැඩිම එක්කෙනාගේ වැඩි වෙනකොට කාර්යාල කාර්ය සහායකගේ මූලික වැටුපට රුපියල් 3,000 ගාණක් එකතු වෙනවා. දැන් මේක පාලනය කරන්න තමයි අපි අයවැය ඉදිරිපත් කළ තිබෙන්නේ. කොහොමද අපි මේ මුදල් හොයන්නේ? එතකොට ඒ රජයේ සේවකයන්ගේ පැත්තෙන් මම කාර්යාල කාර්ය සහායකයි නීතිපති ගත්තේ අතරමැද්දේ විශේෂඥ වෛද්‍යවරයා ගත්තේ මගේ ළඟ තියෙන වැටුප් කොමිෂන් සභාවේ සියලුම සේවකයන්ගේ වැටුප් වැඩි වෙන ආකාරය. එතකොට මේ සඳහා රජයක් හැටියට අපි 2020 වෙනකොට අමාත්‍යාංශ ලේකම් කෙනෙක් නම් ඔහුගේ මූලික වැටුප රුපියල් 98,000යි. එතකොට අපි 20 වෙනකන් රාජ්‍ය සේවයේ මූලික වැටුප දවැන්ත ශක්තියක් කරා මෙහෙවලා තිබෙනවා. ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා තමයි අපි 2015 ජනවාරි 8 වෙනිදා කියන්නේ රාජ්‍ය සේවකයෙක්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කරනු ලැබේ. එතකොට අපිට හැම වර්ෂයකම අතිරේක බිලියන 12ක් අපිට ඕන කරන රාජ්‍යාංශයේ ශක්තිමත් කරන්න. එතකොට අපි විශේෂයෙන් රජය හැටියට බලාපොරොත්තු වෙනවා. සමස්ත රාජ්‍යාංශය මේ ගැන සී බුද්ධියෙන් වැඩ කළ යුතුව තිබෙනවා.
දැන් බලන්න මේ වෙලාවේ ගරු මන්ත්‍රීතුමනි
මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරොත් රාජ්‍යාංශ වලින් VRS එකක් ගැහුවොත් වොලන්ටරි රිටයර්මන්ට් ස්කීම් එකක් අපි නිවේදනය කළොත් රාජ්‍යාංශයේ කිසිම කෙනෙක් විශ්‍රාම යන්නේ නැහැ. මොකද ඔහු බලාගෙන ඉන්නවා 20 වෙනකන් ඔහුගේ උපරිම වැටුප ලබාගෙන විශ්‍රාමයේ සඳහා ගමක් කරන්න. ඒ නිසා ගරු කතානායකතුමනි වෙලාව නැති නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ අවසාන වශයෙන් මම කියන්න කැමති මේ අයවැය රැකියාවල් 10,00,000ක් ඇතිවන අයවැයක්. මේ අයවැය කර්මාන්ත 10,000,000ක් ඇතිවන අයවැයක්. මේ අයවැය තරුණ තරුණියන්ට අධ්‍යාපනයට මගපාදන අයවැයක්. ව්‍යාපාරිකයන්ට ඉදිරියට යන්න පුළුවන් අයවැයක්. මතු පරපුර ණයබරින් මුදවන අයවැයක්. අලුතෙන් ව්‍යාපාරවලට එක්වන අයට අත්වලක්වන අයවැයක්. කාන්තාවන්ට දිසි තැන ලැබෙන අයවැයක්. එමෙන්ම සමස්ත රාජ්‍ය සේවකයන්ට මහා පණක් දීපු අයවැයක්. ඒකම පාසල් දරුවන්ට රක්ෂණය නොමිලේ ලැබෙන අයවැයක්. සංහිඳියාව ඇතිවෙන අයවැයක්. නිදහසින් පසු පමා වූ බොහෝ දේවල් ලැබෙන අයවැයක්. ඒ නිසා නිදහස ලබල අවුරුදු 70ක් ගියත් රටේ ජනතාවට ආර්ථික වශයෙන් සැබෑ නිදහස ලැබෙන අයවැයක් බව සඳහන් කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා.